ආර් එම් ජයවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාට ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්, තුෂාරි ජයසිංහ මන්ත්‍රීතුමිය මුලසුනට පැමිණෙනවා.
ආරම්භ කරන්න ගරු මන්ත්‍රීතුමා.
අරු මුලසන මන්ත්‍රීතුමනි, අද දවසේ අපි මේ පනත පියටුම්පතක් පිළිබඳව කතා බහ කරන වෙලාවේදී විශේෂයෙන්ම බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තු බංගත්වයට අදාළ නීති සම්පාදනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ තමයි අපි අද විවාදය කරන්නේ, සාකච්ඡා කරන්නේ. විශේෂම කරු මුලසන මන්ත්‍රීතුමනි, මේ පනත් කෙටුම්පතක් මේ විදිහට ඉදිරිපත් කරන්න ප්‍රධානම හේතුව තමයි, එකක් අපි දන්නවා රටක සංවර්ධන ක්‍රියාදාමයේදී විශේෂයෙන්ම ඒ රටේ සංවර්ධනයට දායක වන ප්‍රධාන ක්ෂේත්‍රය තමයි ආයෝජන. එතකොට මේ ආයෝජනය කියලා කියන්නේ එක පුජ්ජලික ආයෝජනයක් වෙන්න පුළුවන්, ඒක සමාගමක් හැටියට නැත්නම් කණ්ඩායමක් විදිහට, සමාගමක් විදිහට, ආයතනයක් විදිහට ආයෝජන වෙන්න පුළුවන්. එතකොට මේ ආයෝජන ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා ව්‍යාපාර පවත්වාමෙන් රටේ ආර්ථිකයට දායක වන නිෂ්පාදන, එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත විවිධ දේවල් කරන ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් ආයෝජකයෝ රටක සංවර්ධන කටයුත්තට දායක වීම කරන කටයුතු වලදී කාලයක් උන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යනකොට රටේ විවිධ තත්ත්වයන්, විවිධ දේවල් පැන නගින අවස්ථාවන් මූලික කරගෙන ඒ ආයතන නැත්නම් ඒ ව්‍යාපාර බංකොලොත් භාවයට පත් වෙන අවස්ථා තියෙනවා. අපි දන්නවා සමහර ව්‍යාපාර බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ ඒ බංකොලොත් භාවයට පත් වෙච්ච ව්‍යාපාර නැවත ගොඩගන්න බැරි, නැවත තිබිච්ච තත්ත්වයට පත් කරන්න බැරි අවස්ථාවලදී ඊටාම බරපතල විදිහේ පීඩාවකට පත් වෙනවා ඒ අදාළ ව්‍යාපාර නැත්නම් ඒ ආයතන වල කටයුතු. මෙවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ අපේ රටේ පවතින වර්තමාන නීතිය අනුව තියෙන ප්‍රධානම දේ තමයි මේක ඈවර කිරීම, එහෙම නැත්නම් මේක ඈවර කරලා ඒකේ තියෙන සම්පත් දේපල ගණනය කරලා ඒ අදාළ පාර්ශ්වකරුවන්ට ගෙවෙමින් මේකේ ව්‍යාපාරය වසා දැමීම හෝ වෙනත් කටයුත්තක් කරනවා. නමුත් එහෙම කටයුත්තක් සිද්ධ වුණොත් එන්න පුළුවන්කම තියෙන්නේ ඒ ව්‍යාපාරිකයට මේ ව්‍යාපාරික ලෝකේ තවදුරටත් පවතින්න බැරි, එහෙම නැත්නම් මේ ආර්ථික කටයුත්තට තවදුරටත් ක්‍රියාත්මක කරන්න බැරි බරපතල විදිහේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ව්‍යාපාර ලෝකයට විතරක් නෙවෙයි ආර්ථිකයට ඒ අදාළ පුජ්‍යලයාගේ දායකත්වය නැවත ලබා ගන්න බැරි තත්ත්වයක් පත් වෙනවා. එනිසා අපි හිතනවා මේ තියෙන වත්මන් නීති රීති සහ හදලා තියෙන පනත් කෙටුම්පත් මගෙන් ඒ තියෙන බාධාව ඉවත් කරලා මෙන්න මේ වස්තු බංගත්වයට පත් වෙච්ච නැත්නම් මේ තමන්ගේ ව්‍යාපාර බංකොලොත් භාවයට පත් වෙච්ච අයට නැවතවතාවක් අවස්ථාවක් හදලා දෙන්න ඕනේ තමන්ට අනාගතයේදී හෝ නැවත මේ කියන රටේ ආර්ථිකයට දායක වෙන්න තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ කටයුතු, කර්මාන්ත පවත්වන යන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි නැවත මේ පිළිබඳ සාකච්ඡාවක් පැන නගින්නේ. විශේෂයෙන්ම අපි දන්නවා වස්තු බංගත්වය කියලා කියන්නේ ධනය හානියට පත්වීම, බංගලොත් භාවයට පත්වීම, වත්කම් වලට වඩා වගකීම් ණය ප්‍රමාණය වැඩිවීම කියන එක තමයි අපි විශ්වාස කරන්නේ වස්තු බංගත්වයට පත්වීම කියලා. ඒතකොට ව්‍යාපාරයකට හෝ රජයකට තමන්ගේ ලබාගෙන ඇති ණය සහ පොලිය නියමිත කාලයට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයයි ව්‍යාපාරයට ණයහිමියන්ට ගෙවිය යුතු ණය ගෙවීමට නොහැකි වීම ඕනෑම ආර්ථිකයක තීරණාත්මක ගැටලුවක්. ගරු මුලසන මන්ත්‍රීතුමනි, දැන් අපේ පහුගිය දැන් මෙතන ඉස්සරහා ඉඳගෙන මහා ලොකු පාරම්බාලා කතා කරන නායකව ගොඩක් අය කියනවනේ මේ ආර්ථිකය ගැන, විවිධ දේවල් ගැන මහා දැවන්ත කතා කියන අය අවුරුදු ගණනාවක් රට පාලනය කරලා අපිට බාර දෙනකොට රට තියෙන්නේ ඔන්න ඔය වස්තු බංගත්වයට පත් වෙති තැනක. ශ්‍රී ලංකාව 2022 වස්තු බංගත්වයට පත් වුණා කියලා නිල වශයෙන් ප්‍රකාශ කරපු රටක්. මෙන්න මේ වස්තු බංගත්වයට පත්කරන්න මැදිහත් වෙච්ච කට්ටිය තමයි ඉදිරිපස්ස පුටුවල වාසුන්වල වාඩිලා අපිට අද උපදෙස් දෙන්නේ. මේ වස්තු බංගත්වයෙන් රට ගොඩ ගන්න කියලා උපදෙස් දෙන්නේ එයාලා තමයි. මේ රට විනාශ කරලා, හොරගම් කරලා, නාස්ති කරලා, කරන්න ඕනේ නැති ජරාවඩ ඔක්කොමත් කරලා රට බංකොලොත් භාවයකට පත් කරලා වස්තු බංගත්වයට පත් වෙච්ච රට ලස්සන රටක් විදිහට දකින්න බලාපොරොත්තු වෙන ඉස්සර අනිත් පැත්තේ පුටුවට ගියාට පස්සේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මෙතන ගොඩක් දේවල් කතා කරන කට්ටිය කතා කරන හැම කෙනාගේම හදවතේ දන්නවා මේ තමන් මේ තත්ත්වයට පත් කරන්න තමන් දායක වෙච්ච අය කියලා. ඒ දායක වෙච්ච අය තමයි ඉදිරිපස්සෙ ඉඳගෙන පුටුවල ඉඳලා අපට උපදෙස් දෙන්නේ. කතා කරන්න. ආ නඩු දාන කට්ටිය අපි දාන නඩු ආපු නඩු ඒක ගැන කතා කරන්න කතා කරමු අපි ඉස්සරහට. එතකොට අපි මේ තියෙන තත්ත්වයට අදාළව ගත්තොත් එහෙම කරු මොලසන්ර මන්දීතුමනි ඒ නිසා මෙන්න මේ ආයතනයක් ව්‍යාපාරයක් කඩාවැටෙච්ච මොකද වෙන්නේ? අපි දන්නවා සමහර ව්‍යාපාර කඩාවැටලා ආයතන වැහුවට පස්සේ ඒ වහන ආයතනයේ සේවය කරපු සේවකව අති විශාල ප්‍රමාණයක් මේ තමන්ගේ රස්සාව අහිමිලා එළියට වැටෙනවා. රස්සාව අහිමිලා එළියට වැටෙන පවුල් සංඛ්‍යාව ගත්තොත් සේවකව 200 300 තියෙන ආයතන වහලා ඒ තත්ත්වයට පත් වුණා. ඒ වගේම මේ වස්තු බංගත්තට පත් වෙන්න බලපාන සමාජ කාරණා ගොඩක් තියෙනවා. අපි දන්නවා පහුගිය 2019 ආපු කොරෝනා වසංගතයේ වෙලාවේදී රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම නැවතිලා එකතන නතර වෙන තැනකට පත් වෙච්ච වෙලාවක් තිබුණා. අන්න එවැනි වෙලාවකදී අපි දැක්කා රටේ විශාල සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත ව්‍යාපාර හිමියෝ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරුව කඩාවැටෙන තත්ත්වයකට පත් වුණා මාස කිහිපයක් තුළදී. මේ තත්ත්වේ පත් වුණාට පස්සේ 2022 ආර්ථික අර්බුදය ඒක හදපු එකක් ඒක නිර්මාණය කරපු එකක් ඒක වංචා දූෂණ නාස්තිය ඇතුලේ රටක් විදිහට අපි මුහුණ දීපු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්නේ වෙලාවේදීත් මේ රටේ සිළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කර්මාන්තකරුවෝ ඒ වගේම ස්වයං රැකියා කරන හැම කෙනෙක්ම බරපතල විදිහට තමන්ගේ ව්‍යාපාර කඩාවැටලා වස්තු බංගත්තයට පත් වුණා. මේ පත් වෙච්ච හැම වෙලාවකම අපි දන්නවා රටේ පවතිච්ච නීති අනුව පවතින නීති රීති අවුරුදු ගාණක් පරණයි. පරණ නීති ඇතුලේ කටයුතු කරලා බැංකුවට ණයක් අරගෙන ණය ඇතුලේ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන ගියා නම් ඒක අකණ්ඩව පවත්වාගෙන ණය ගෙවාගෙන ගිය ව්‍යාපාරිකයෝ හිටියා. හැබැයි මේ ණය ගෙවාගෙන ගිය ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු බිඳවැටුණට පස්සේ බැංකු වාර්කේ ගෙවන්න බැරුව අත්හරිනවා. දොර බැංකු වාර්කේ ගෙවන්න බැරුව අත්තරන අවස්ථාවලදී අපේ තියෙන නීතියට අනුව තියෙන්නේ මේ ව්‍යාපාරය තමන්ගේ නීති අනුකූල එක්ක අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා. එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර මේක විසිරා හරීම නැත්නම් මේ ආයතනය වසා දැමීම ඒ වසා දැමීමේ තියෙට අනුව එහෙම නැත්නම් තමන්ගේ බැංකුවෙන් දීපු ණයට අනුව අපයක් විදිහට තමන්ගේ බැංකුවට අත්පත් කර ගැනීම මේ බැංකුවට අත්පත් කර ගැනීම හරහා ඒ වත්කම සමස්තයක් හැටියට ඒ අදාළ ව්‍යාපාරික නැත්නම් ඒ කර්මාන්තකරුවට අහිමිලා යනවා. එතකොට එහෙම අහිමිලා ගියාට පස්සේ ගරු සභාපතිතුමනි අපි දන්නවා ලංකාවේ බොහොම අමාරුවෙන් බොහොම දුෂ්කරතාවයකින් කුඩා ආයෝජනයක් කරලා පොඩි මුදලක් දාලා ආයෝජනය කරලා ආයෝජන කටයුතු කරපු එවැනි ව්‍යාපාරිකයන්ට තමන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මේ දැවන් මට්ටමට ඉහළට ගොඩනගා ගත්ත සමස්ත දේපල අහිමුණාට පස්සේ ඔහු ඇය මොහොන දෙන තත්ත්වයක් තියෙනවා. අන්න ඒක මත පදනම් වෙලා අපි දන්නවා පහුගිය දවස්වල මේ ණය ගෙවන්න නැති ණය ගෙවා ගන්න බැරි බංකොලොත් බහවට පත් වෙච්ච අයට රජය ප්‍රතිපත්ති තියෙන කරගෙන පරාටේ නීතිය සම්මත කරලා ඒ නීතියට අනුව මේවා පවරා ගැනීමේ ක්‍රියාවලියට යන්න සූදානම් වෙලා තිබුණා. දැන් ඒක වැයත කාලයක නවත්තලා ඒකට හදලා දුන්න ෂෙඩියුල් එකක් ඒ ෂෙඩියුල් එකට අනුව මේක ගෙවමින් යම් කලමනාකරණයක් කරගෙන ආයතනය පවත්වාගෙන යන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. හැබැයි නමුත් මේක දිගට කරන්න බෑ. එවනම් දැන් අලුත් වැඩපිළිවෙලක් ඕනි. අලුත් වැඩපිළිවෙලක් තමයි මේ පනත් කෙටුම්පතෙන් සහගරු සභාපතිතුමනි යෝජනා කරන්නේ. එතකොට අලුත් වැඩපිළිවෙල මොකක්ද එහෙනම්? ඉතින් අපි විශ්වාස කරනවා මේ බංකොලොත් බහවට පත් වෙච්ච නැත්නම් මේ වස්තු බංගත්තයට පත් වෙච්ච මේ ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාරයේ අවසන් කරලා මේ තියෙන තත්ත්වයට පත් කරලා පීඩාවට පත් කරන්නේ නැතුව කොහොමද මේක බේරන්නේ කියලා සාකච්ඡාවක් ගන්න පුළුවන්. එතකොට ඒ සාකච්ඡාව ගැනීමේදී එයාට අවස්ථාවක් හැදෙනවා තමන්ට මේක නැවත ප්‍රතිනිර්මාණය කරන්න නැත්නම් ගොඩනගා ගන්න මොකද්ද තමන්ට අනුගමනය කරන්න පුළුවන් වැඩපිළිවෙල කියලා මේක සාකච්ඡා ඇතුලේ ගන්න. ඒක පළවෙනි කාලේ මේකෙන් දීලා තිනවා දින 60ක් ඇතුළත කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ කියලා වස්තු බංගත්තයට පත් වුණාට පස්සේ ඉතනින් පස්සේ යම් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් ඇතුලේ තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා පනතෙන් කියනවා. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා එකක් මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ආයෝජක රටට ගෙන්නා ගැනීමේදී විධිමත් විශ්වාසයක් හදන්න. ගරු සභාපතිතුමනි අපි දන්නවා රටක ආයෝජකව පැමිණෙන්න ඒ වගේම රට අභ්‍යන්තරයේ ආයෝජකෝ යම් තමන්ගේ තියෙන යම් මුදලක් දාලා නැත්නම් තමන්ගේ තියෙන වත්කමක් යොදවලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න නම් ඕට තියෙන්න ඕනේ විශ්වාසයක් මේ රට තුළ තමන්ගේ ආයතන තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමට නීති රීති වලින් තමන් රැකවර නැත් තියෙනවා කියලා විශ්වාසයක් හැදෙන්න ඕනේ අන්නේ නීති රීති වලින් හදන්න ඕන විශ්වාසය හදන එක පනතක් තමයි ගරු සභාපතිතුමනි අද අපි සාකච්ඡා කරමින් තියෙන්නේ. එතකොට මේ සාකච්ඡාව ඇතුළේ අපි විශ්වාස කරනවා මේ නීති සම්මත කරාට පස්සේ අපේ රටේ ආයෝජක එක පැත්තකින් ජාත්‍යන්තර මට්ටමේ ආයෝජකයෝ එන්නේ ඉන්නවනම් ඒ ආයෝජනය කැඳව ගැනීම සඳහා යම් පෙළඹීමක් යම් උත්තේජනයක් හදන්න පුළුවන් මෙන්න මේ පනත සම්මත කිරීම හරහා. ඒ වගේම රට ඇතුළේ යම් විදිහේ කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන අය ඉන්නවනම් ඒ යන අය ඉන්න ඒ අයට විශ්වාසයක් හැදෙනවා මම කොහොම හරි මෙන්න මේ ව්‍යාපාරය පවත්වාගෙන ගිහිල්ලා රට ඇතුළේ රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්කම මට තවදුරටත් තියෙනවා කියලා ඒ විශ්වාසය හැදෙනවා. එතකොට එහෙනම් ඒ විශ්වාසය හැදෙන එක අපි කල්පනා කරනවා රටේ ආර්ථිකයට ලොකු පිටුවහලක් වෙනවා කියලා. ගරු සභාපතිතුමනි ඒ කියන අතරතුරදී අද දවසේම අපි දැක්කේ ගොඩක් අය මේ පනත් කෙටුම් පතට එහා ගිහිල්ලා මහා දවන්ත ගෝරනාඩුවක් සමහර අයට හිතා ගන්න බෑ අපිට මේ කියන විදිය කියන ක්‍රමයේදී අගත්තම මේ පාර්ලිමේන්තුව ඇතුළේද මේ කියන්නේ කියලා. ගරු සභාපතිතුමනි අපි දැක්කා අද උදේ පටන් ගත්ත වෙලේ ඉඳලා කතා කරනකොට අපට හිතනවා මේ පාර්ලිමේන්තුව අපි මොකටද හැදුවේ මේ පාර්ලිමේන්තුව මොකද්ද මේ අපි මන්ත්‍රීවරු ඇවිල්ලා ආණ්ඩු හදලා ජනතාවගේ නියෝජිත හැටි අපි මොකද්ද කරන්නේ අපිට හිතා ගන්න බෑ සමහර අය කතා දැවි. ගරු සභාපතිතුමනි එකක් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ තේරුම් ගැනීම තමයි දැන් සමහර අය කියනවා අපි නඩු දැම්මා අපි මෙහෙම කරා අරහෙම කරා කියලා කියනවා. අපි දැන් මොකද කරන්නේ? අපි දැන් කරන්නේ අපි අපේ ආණ්ඩුව ඇතුලේ හෝ අපේ ආණ්ඩුව කාල සීමාවෙදී ඒක දේශපාලන නියෝජිත වෙන්න පුළුවන් ඒක නිලධාරි වෙන්න පුළුවන් කවුරු අතින් හරි වැරද්දක් කරොත් හිතාමතා වෙන්න පුළුවන් නොදනුවත් කමෙන් වෙන්න පුළුවන් ඒ වැරද්ද මොකද්ද කියලා හොයන එක අපේ වගකීමක්. කරතබතින ඔය උදේ ඉඳලා කියපු ඒ කියන සිදුවීමට අදාළ කටයුතු ජනවාරි මාසේ ඉඳලා සිද්ධ වුණා නම් ඒක එළියේ කිව්වේ නැත්තේ ඇයිද පාර්ලිමේන්තුවට කිව්වේ නැත්තේ ඇයිද අපි දැනගත් අපිට ඉඳ තිබ්බේ නැත්තේ ඇයිද කියලා අහන කට්ටිය කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට පිටින් ඉඳගෙන කියන බොරු හදන ප්‍රචාර මාධ්‍ය තුලින් කියන දේවල් දැක්කොත් එහෙම මේ කියන එකක් ඇත්ත වශයෙන්ම එළියේ නෙවෙයි කොහෙවත් කියන්න බෑ ගරු සභාපතිතුමනි මේක පට්ටපල් බොරු කියන මහා දවන්ත අවලංගන පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි එළියෙත් කරන එකක් තියෙනවා මාධ්‍ය භාවිතා කළා කරන වැඩ දිහා බැලුම ගරු සභාපතිතුමනි මම දැක්කා පහුගිය දවස්වල සමහර මාධ්‍ය
ඇති කාලේ අවසානයි ගරුණියජමතුමනි
ඒ නිසා ගරු සභාපතිතුමනි සමහර මාධ්‍ය තුළ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කියන කතා දිහාගෙන හිටපම අපට ලැජ්ජා හිතනවා මේ වගේ කතා කියන්න පුළුවන් තරමටම පසුබැහැලද කියන මේ එහෙම නැත්නම් සමාජය තුළ පිරීලාද කියලා අපට හිතන මට්ටමට මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන ගරු සභාපතිතුමනි මා විශේෂයෙන්ම මේ පනත සම්මත වීම සම්බන්ධයෙන් ඉතාම සතුටු වෙමින් මානේ බොහොම සිදු